කතානායකර විසින් කරන ලබන නිවේදන අංක 1 2026 5/5 දින පැවති කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභා රැස්වීමේදී එළඹි තීරණේ පරිදි පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ ළමා ආරක්ෂාව ශාරීරික දඬනය සහ නීතිමය පසුබිම සහ ධනාත්මක ශික්ෂණයේ වැදගත්කම පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජූලි 8 බදාදා එනම් අද දින පෙරවරු 11:30 සිට පස්වර 1:30 දක්වා පාර්ලිමේන්තුවේ කාර්යක සභා කාමරාංක 1 පැවැත්වීමට නියමිත බැවින් ඒ සඳහා සහභාගී වෙන ලෙස සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරුණිකව ආරාධනය කරනු කැමැත්තෙමි. නිවේදන අංක 2 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභා කාර්යාංශයට බාර දෙන ලද පෙත්සම් මේ දක්වා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම සම්බන්ධව එතුමා විසින් 2026/6/24 දින මෙම සභාවේදී මතු කරනු ලැබූ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමට කැමැත්තෙමි. මේ සම්බන්ධව මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභා කාර්යාංශයෙන් කරුණු විමසන ලද අතර ඒ අනුව ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් බාර දෙන ලද පෙත්සම් පිළිබඳව 2026/6/23 දින මන්ත්‍රීතුමා විසින් දුරකථනය මගින් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභා කාර්යාංශයෙන් කරුණු විමසා ඇති බවත් ඒ අනුව මන්ත්‍රීතුමා විසින් 10 පාර්ලිමේන්තුවට අදාළ පෙත්සම් 22 යොමු කර ඇති බවත් ඉන් 8ක් මෙම වර්ෂය තුළද ඉතිරිය 2025 වර්ෂය තුළද ඉදිරිපත් කර ඇති බවත් දැනුම් දී ඇති අතර මෙම වර්ෂයට අදාළව ලැබී ඇති පෙත්සම් කථානායකවරයාගේ අනුමැතියට යොමු කිරීම පිණිස අදාළ කාර්යාලයේ කටයුතු කරමින් පවතින බවත් මන්ත්‍රීතුමාට දැනුම් දී ඇත. තවද එහිදී මහජන පෙත්සම් ගරු කථානායකතුමාගේ අනුමැතියට යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධවද මන්ත්‍රීතුමා හට කෙටි පැහැදිලි කිරීමක් සිදු කර ඇත. එබැවින් ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් මෙම සභාව තුළ කරුණු දැක්වීමේදී මහජන පෙත්සම් 10ක් අදාළ කාර්යාලය මගින් සිදු කළ යුතු කටයුතු නිමකොට කථානායකවරයාගේ අනුමැතිය සඳහා කථානායක කාර්යාලය වෙත යවා ඇති බවට කරන ලද ප්‍රකාශය නිවැරදි නොවන බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. කථානායකයර විසින් ලිපිලේඛන ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද ගරු දයසිරි
මහතුරු? දැන් මම මේ ওই තොරතුරු මම ගත්තේ කාගෙන්වත් නෙමෙයි. මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවෙන් තමයි කිව්වේ අපි 10ක් මේ වෙනකොට කථානායකතුමාගේ අත්සනට යවලා තියෙනවා කියලා. ඉතින් මම මේ වැරදි කියලා කියන්න එපා කරු කථානායකතුමා. මොකද එතුමා ඒගොල්ලන්ගෙන් අහලා තමයි මම නිකන් කිව්වේ නෑ.
ඒගොල්ලෝ අහලා කිව්වට ඔබතුමා ඒත් ගුණ අපි ආපුවාම මේ අපිට ලබා දුන්න තොරතුරු තමයි නේද? ඔබතුමා මේක කරුණු විකෘති කිරීමක් කරනවා කියලා මට නම් හැඟෙන්නේ මේ විදිහට.
නෑ. ඒක මම කිව්වේ.
කථානායකර ඇවිසින් ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ගරු
මේක ඉගෙන පරීක්ෂා කරන්න නේද?
ගරු ගරු මන්ත්‍රීතුමා මගේ ඔෆිස් එකට නෑ මගේ ඔෆිස් එකට ගරු මන්ත්‍රීතුමාට මේ දැනගැනීමට කියන්නේ අහන්න මේක අහගන්න මන්ත්‍රීතුමාලගේ පෙස්සම් එනේ වගේ මගේ පේසට ආපුවාම මම උදේ ආවොත් ඔෆිස් එක මෙතෙන් එන්න කලින් මම අස්සම් කරනවා ඉන්න අහගන්න ගරු මන්ත්‍රීතුමා මම සාමාන්‍යයෙන් රාජකාරී ජීවිතෙත් එහෙමයි හවස යන්න කලින් ඔෆිස් එකේ එළියට යන්න කලින් තව පෙස්සම් තිබුත් ඒත් අස්සම් කරනවා එහෙනම් මම මේ විභයා දෙකට යන්න අවශ්‍යතාවයක්
නැහැ
කථානායකර විසින් ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ රෝම ඉලක්කම් 43 කොටස සහ සිවිනි කාණ්ඩයේ රෝම ඉලක්කම් 27, 28, 29 හා 30 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, කී වාර්තාව මුද්‍රණය කළ යුතුය යම යෝජනා කරමි.
ලිපිලේඛන ආදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual performance report of the Department of Project Management and Monitoring for the year 2025, performance report of the Department of Trade and Investment Policy for the year 2025, performance report of the Department of National Budget for the year 2025, performance report of the Department of Imports and Exports Control for the year 2025, performance report of the Department of Public Finance for the year 2025, annual performance report of the Department of External Resources for the year 2025, performance report of the Department of State Accounts for the year 2025, and performance report of the Ministry of Finance, Planning and Economic Development for the year 2025. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I also present the annual performance report of the Public Service Commission for the year 2025 and the annual performance report of the Commission to Investigate Allegations of Bribery or Corruption for the year 2025. I move that these reports be referred to the Committee on Constitutional Affairs.
Garu Kushikarma Pasampat Saha Idam Saha Vari Marga Matituma.
Garu Katana Egudumani Ida Sisipaha Varshe Sandha Kushikarma Pasampat Idam Saha Vari Marga Matyansi Kushikarma Saha Pasusampat Ansavala Varshika Kare Sadhana Varta Mamidripat Karami Mema Varta Parisaraya Kushikarma Saha සම්පත් තිරසාරත්වයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2025 වර්ෂය සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා
ගෞරව සභාවේ නගරවර්ගලේ 2025 ஆண்டுக்கான மீன்வள மற்றும் நீர்வாழ் வளங்கள் திணைக்களத்தின் செயலாற்றுகை அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன். இவ்வறிக்கை சுற்றாடல் கமத்தொழில் மற்றும் வளங்கள் நிலைத்தன்மை பற்றிய துறைசார் மேற்பார்வை குழுவிற்கு ஆட்டுப்படுத்தப்பட வேண்டும் என நான் பிரேரிக்கின்றேன்.
கரு அதிகரண சா ஜாதிக ஏகாபத்தா அமாத்தியதுமா
කථානායකතුමනි 2025 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2025 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2025 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2025 වර්ෂය සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැණීම් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2025 වර්ෂය සඳහා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැණීම් අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනයේ සමබලකාය සහ මානව සම්පත් මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි 2025 වර්ෂය සඳහා කාන්තාසම ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභාව වාර්තා පිළිගැන්වීම ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවට යොමු කරන ලද 203 අධිකාරී වූ මෝටර් වාහන පනතේ 237 වගන්තිය සමග කියවිය යුතු 141, 143, 144, 157A, 168 සහ 190 වගන්ති යටතේ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 මාර්තු 19 දිනදී අංක 24/22 දරන අතිවිශේෂ ගැසටපත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ යොමු කරන ලද 235 අධිකාරිය වූ රේග්ගෝ ආඥා පනතේ 10 වගන්ති යටතේ යෝජනා සම්මතය සහ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්ති යටතේ නියම සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාවම ඉදිරිපත් කරමු.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ජයශ්‍රී ජයසේකර මහතා.
ගරු කථානායකතුමනි කුරුණෑගල මල්කඩුවා මල්කඩුවා රෝම් පාර රුවන්ගිරි උයන අංක 49 ඇල ඉරක් 1 දරන ස්ථානයේ පදිංචි LCS ලියනගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පෙත්සම් දෙකයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා.
ගරු කථානායකතුමනි, කඹුරුගමුව තල්ලරඹ මාර්ගස් කොරටුව යන ලිපිනයේ පදිංචි H.W. දුමින්ද ඉරෝෂන් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී M.A.M. තාහිර් මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභානායකර අවර්ගලේ, කල්මුනේ ඇට්පටි මුනේ 4 හිජ්‍රා වීදි, இலக்கம் 331/B எனும் முகவரியில் வசிக்கும் திரு H.M. அசாம் என்பவரிடமிருந்து கிடைக்கப்பட்ட மனுவினை நான்
சமர்ப்பிக்கின்றேன். பெத்சம் மகாஜன் அக்ராமாத்தி துமிகிங் அசன் லபன பிரஸ்ன கரு பால்மேந்து மந்திரி ஹர்ஷன ராஜகருணா மகதா கரு மந்திரி துமா அபுத்துமா பிரஸ்ன கீவன்
ගමැතිතුමීන් අසනු ලබන ප්‍රශ්න, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමක් හෝ නොවේසේ නම් සීමා කිරීමක් පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේද? එසේ නම් ඒ සඳහා වන රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් මේ වන විට යම් ඇගීමක් හෝ අවශ්‍ය පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් සිදු කර තිබේද? එසේ නම් ඒ කවුරුන් සමඟද? ඒවාවේ ප්‍රගතිය කවරේද? වත්මන් රජය බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති වී පසුබිමක ළමයින්ගේ සුරක්ෂිතතාවය සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ජාතික මට්ටමේ සාධනීය ක්‍රියාමාර්ග මොනවාද? ඒවායේ ප්‍රගතිය කුමක්ද? දරුවන් සඳහා සමාජ මාධ්‍ය සීමා කිරීමක් කළ යුතු බවට මා විසින් ඉදිරිපත් කර ඇති පුද්ගලික මන්ත්‍රී 50 කෙටුම්පත මෙහිදී අවධානයට ලක් කරන්නේද? නොවේසේ නම් ඒ මන්ද?
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ප්‍රශ්නාංක 1. ඔව්, මේ සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධානය යොමුව ඇත. තවද අන්තර්ජාලය හරහා සිදුවන හිංසනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් World Vision ආයතනය සමග එක්ව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව සඳහා SAARC සංවර්ධන අරමුදලේ මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම සඳහා මූලික කටයුතු සිදු කරමින් පවතී. ප්‍රශ්නාංක 2. රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මූලික සාකච්ඡා මේ වන විට පවත්වනු ලබයි. තවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යුනිසෙෆ් සංවිධානයේ සහයෝගය ඇතිව ගුරුවරුන් සඳහා ඩිජිටල් නිපුණතා රාමුවක් සකස් කර ඇත. එහි අන්තර්ගත මොඩියුල 7න් 1 ඔන්ලයින් සේෆ්ටි පිළිබඳ මොඩියුලයකි. මෙම මොඩියුල යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන යටතේ පුහුණුකරුවන් 750ක් පමණ පුහුණු කර තිබේ. අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වන කාර්යසාධක බලකායේ පඟපෙන්වීම යටතේ එම පුහුණුකරුවන් විසින් සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි තොරතුරු තාක්ෂණ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන 106ක් හරහා සියලුම විෂයන්ට අදාළ ගුරුවරුන් පුහුණු කිරීම මේ වන විට ආරම්භ කර ඇත. තවද පාසල් සිසුන් සඳහා වන ඔන්ලයින් සේෆ්ටි, සයිබර් සිකියුරිටි සහ ඩිජිටල් වෙල්බීන් පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් කාර්යසාධක බලකාය විසින් සකස් කරමින් පවතී. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කෙරෙනු ඇත. එමෙන්ම සිසුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා ඊ තක්සලාව වෙබ් අඩවිය තුළද සයිබර් සිකියුරිටි පිළිබඳ දුරස්ථ අධ්‍යාපන පාඨමාලා මොඩියුලයක් ඇතුළත් කර ඇත. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් පළාත් මට්ටමින් සයිබර් සිකියුරිටි දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක්ද පවත්වා තිබේ. ප්‍රශ්නාංක 3. වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කිරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් විවිධ ආයතන සම්බන්ධ කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කළ ඇත. එම සාකච්ඡාවේදී දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සමාජීය, මානසික හා සෞඛ්‍යමය බලපෑම්, ඩිජිටල් ආරක්ෂාව සහ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර පහත කරුණු සම්බන්ධයෙන් විශේෂ වශයෙන් සාකච්ඡා කොට ඇත. වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම, දෙක දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රේන් හෙල්ත් යන සංකල්පය පදනම් කරගනිමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් ආරම්භ කිරීම. ඒ අනුව දැනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා නියමු වැඩසටහනක් ආරම්භ කර ඇත. එමගින් අවුරුදු 18ට අඩු දරුවන් සිටින පවුල්වල ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදවා ගැනීම සඳහා ක්‍රමවේද හඳුන්වා දී ක්‍රියාත්මක කරන අතර නියම ව්‍යාපෘතිවල සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව වාර්තා වී ඇත. ඒ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහතා අවශ්‍ය සම්පත්දායකත්වය හා තාක්ෂණික මඟ පෙන්වීම ලබා දෙනු ලැබේ. ප්‍රශ්න අංක 4 අංක අමප ඇල ඉරක් 25 ඇල ඉරක් 0.816 ඇල ඉරක් 819 ඇල ඉරක් 0.08 හා 2025-5-26 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ ඇමනුම 1 ප්‍රකාරව ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහුආංශික යාන්ත්‍රණයක් පහත ආයතන සම්බන්ධ කරගනිමින් ස්ථාපනය කරන ලදී. දරුවන්ට සිදුවන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා මැදිවත් වන සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීම මෙම යාන්ත්‍රණය පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත. ඒ ආයතන පහත සඳහන් ආයතන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපනයේ උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය. තවද අමාත්‍යාංශය හා අනුබද්ධිත ආයතන මැදිහත් වීමෙන් ළමයින්ගේ සුරක්ෂිතතාවය සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පහත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරමින් පවතී. දිවියට සවියක් වැඩසටහන ළමා සංවර්ධන මධ්‍යස්ථාන සිට සමාජගත වූ අවුරුදු 50 දක්වා වූ පුද්ගලයින්ට නිවසක් නොමැතිකම නිසා අනාරක්ෂිතභාවයට පත් වූ ළමයින් වෙනුවෙන් නිවාස මිලට ගැනීම, නිවාස ඉදිකිරීම, නිදා මිලට ගැනීම, නිවාස අලුත් වැඩියා කර ගැනීම සඳහා රුපියල් මිලියන 2ක් ලබා දීම, අර්ථ වැඩසටහන ආයතනගත ළමුන් දිත්වා සුලිකුණාටුවෙන් මවපියා දෙනාම හෝ දෙදෙනාගෙන් එක අයෙක් අහිමි ළමුන් හා අනාරක්ෂිත ළමුන් වෙනුවෙන් මාසික රුපියල් 5000ක් ලබා දීම, උපැන්න සහතිකය නොමැති ළමුන්ට උපැන්න සහතිකය ලබා දීම, පාසල් කාල වේලාව මෙන් පසුව අනාරක්ෂිත වන ළමුන් සඳහා සෙනෙහස නමින් නියමු ව්‍යාපෘතියක් රත්මලාන වෙඩිකන්ද ග්‍රාම නිලධාරී වසමේ හඳුනාගත් අනාරක්ෂිත ළමුන් 50ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා දැනට වසා ඇති පාසලක් හඳුනාගෙන ඇති අතර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර ඇති අතර අවුරුදු 5-16 පාසල් ළමුන් පාසල් කාලයෙන් පසුව මෙම නියමු ව්‍යාපෘතිය සඳහා යොමු කර ගැනීමට අපේක්ෂා කෙරේ. විකල්ප රැකවරණය එහෙම නැත්නම් ෆොස්ටර් කෙයාර් නියමු ව්‍යාපෘතිය දකුණු පළාතේ සිදු කිරීම, ළමයින් ආයතනගත වූ අවස්ථාව පටන් සමාජගත වීම දක්වා ක්‍රියාවලිය ආරම්භක තක්සේරුවක් ආරම්භ කිරීම, ආයතනගත ළමුන් සමාජ කිරීමේ පෙර සූදානම් කිරීම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කායික දණ්ඩනය වැළැක්වීම පිළිබඳ නීතිය පාර්ලිමේන්තු ගත කිරීම, ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය පිළිබඳ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-29 අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ක්‍රියාත්මක කිරීම, දරුවන්ට අධිකරණයට නොගොස් දුරස්ථ සිට සාක්ෂි ලබා දීම සඳහා වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන 2ක් කරාපිටිය සහ අනුරාධපුර රෝහල්වල ස්ථාපනය කිරීමට කටයුතු කිරීම, ආයතනගත දරුවන් අධිකරණයට කැඳවීමේදී ළමා මිතුරු ප්‍රවාහන සේවයක් සැලසීම වෙනුවෙන් සියලු පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තු වෙත වෑන් රථ 9ක් ලබා දීම, ප්‍රශ්නාංක 5 එවැනි පුද්ගලික මන්ත්‍රී 50 කැටුම් පතක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වෙත මෙතෙක් ලබා නොමැත.
ගරු මන්ත්‍රීතුමා.
කරු කථානායකතුමනි, මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඔන්ලයින් සේෆ්ටි බිල් එකට අමෙන්ඩ්මන්ට් එකක් හැටියට මේ අවුරුද්දේ මුල ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඊට පස්සේ ඉන්පසුව එය නීතිපති දෙමාර්තුමේන්තුවට යොමු කරලා තියෙනවා. නීතිපති දෙමාර්තුමේන්තුවට සිහි කැඳවීම් 2ක් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අප්‍රේල් 27 වෙනිදාත්, ඊට පස්සේ 6 වෙනි මාසේ 9 වෙනිදාත්. ඔන්ලයින් සේෆ්ටි බිල් එකට අමෙන්ඩ්මන්ට් එකකට වයස 16කට වඩා අඩු දරුවන්ට යම් තහනමකට ලක් කිරීම පිළිබඳව මේ වෙනකොට ලෝකයේ ප්‍රධාන රටවල් ඔස්ට්‍රේලියාව, යුකේ, ෆ්‍රාන්ස්, ඩෙන්මාර්ක්, කැනඩා, ජර්මනි, ග්‍රීස්, ආසියාවේ ඉන්දුනීසියාව, මලේසියාව, ඒ වගේම පෝලන්තය, ස්පේන්, ටර්කි වගේ රටවල් ගණනාවක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට මං හිතන්නේ මගේ මේ මූලික අරමුණ වෙන්නෙත් මේ ප්‍රශ්නයෙන් අගමැතුමිය මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට අමෙන්ඩ්මන්ට් එකක් හැටියට අපේ දූ දරුවන්ගේ ආරක්ෂාව තර කරගන්න. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ සෝෂල් මීඩියා හරහා ඒ ඍණාත්මක වශයෙන් විශාල වශයෙන් දරුවන් ලක් වෙනවා. ඉතින් ඒක පිළිබඳව එක්කෝ රජයෙන් එය ක්‍රියාත්මක වෙන්න ඕනේ, ඒ වගේම ඒකට අපි වග කියන විපක්ෂයක් හැටියට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් මං ඉදිරිපත් කරලා දැන් මාස ගණනාවක් වෙනවා. නමුත් මං හිතන්නේ රජයේ ප්‍රමුඛතාවයක් නොලැබීමේදෝ මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන එක. ඒ ගැන ඔබේ අවධානය යොමු කිරීමක් සිදු කරොත් හොඳයි. ඒ ගැන ඔබේ අදහසක්
ගරු අග්‍රමහත්තය.
ගරු කථානායකතුමනි, එතුමාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ අපි හොයා බලන්නම්. ඒක ඔන්ලයින් සේෆ්ටි බිල් එක එක සම්බන්ධ වෙලා තියෙනවද කියන එක අධිකරණ අමාත්‍යාංශයක අපි බලන්න. නමුත් මේක රජයේ ප්‍රමුඛතාවයක් හැටියටත් අපි මැදිහත් වෙන කාරණයක්. ඒක එක ක්‍රියාවකින් අපිට පාලනය කරන්න හෝ කළමනාකරණය කරන්න පුළුවන් දෙයක්ම නෙවෙයි. සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳ විතරක් නෙවෙයි. අපි මේ පිළිබඳ මගේ උත්තර පිළිතුර තුළ මං සවිස්තරව විස්තර කරා. අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගැන මේ වෙලාවේ කතා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපනය තුලත් වෙනත් අවස්ථාවලත් සමාජ මාධ්‍ය භාවිතාව, ඒ ඩිජිටල් හෙල්ත් කියන එක ගැන උපදෙස් ලබා ගනිමින් එක්ස්පර්ට් කමිටි එකක් පත් කරලා යුනිසෙෆ් එකේ ආධාරත් ඇතුව අපි මේ සාකච්ඡාව අපේ රටට අපේ සන්දර්භයට සුදුසුම ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් ඒක මේ අවුරුද්ද තුළ අපි කැබිනට් එකට ඉදිරිපත් කරන්න තමා සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ රජය අවධානය සහ ප්‍රමුඛතාවය දෙනවා කියන එක මම අවධාරණය කරනවා. එතුමාගේ මෝෂන් එක පිළිබඳ මම හොයලා බලන්න.
ගරු මන්ත්‍රීතුමා,
මම අහන්න කැමති ඔබතුමියගේ පස්වෙනි ප්‍රශ්නයේදී ඔබතුමිය කිව්වේ එහෙම දෙයක් ලැබිලා නැහැ කියලාද? මම ඉදිරිපත් කරපු
ඒ පස්වෙනි එක තමයි ළමා හා කාන්තා අමාත්‍යාංශයට මේ පිළිබඳ ඒක දැනුවත් නැහැ ඔවුන්.
නෑ, ඒක නෙමෙයිනේ මගේ ප්‍රශ්නේ.
පස්වෙනි එකනේ ඔබ අහන්නේ.
ඔව්, මගේ ප්‍රශ්නේ පස්වෙනි එක දරුවන් සඳහා සමාජ මාධ්‍ය සීමා කිරීමක් කළ යුතු බවට මා විසින් ඉදිරිපත් කර ඇති පුද්ගලික මන්ත්‍රී පනත් කැටුම්පත මෙහිදී අවධානයට ලක් කරන්නේද කියලා.
ඔව්, ඒක ගැන තමයි මන්ත්‍රීතුමා ළමා හා කාන්තා අමාත්‍යාංශයට ඒක පිළිබඳ දැනුවත් වීමක් නැහැ. අධිකරණ අමාත්‍යාංශයෙන් මම හොයා බැලීම කරන්න. අපි ඒක මම ඒක පිළි කියන්නේ ඒ අදහස අපි ආභාර ගන්නවා. ඒ පිළිබඳව මම හොයලා බලන්න.
ගරු අගමැතිතුමිය, මම මේ යොමු කරන පෞද්ගලික මන්ත්‍රී යෝජනා යන්නේ මේ ළමා ආරක්ෂක අමාත්‍යාංශයට. ඒක යන්නේ පාර්ලිමේන්තුව හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී යෝජනාවක් හැටියටයි එන්නේ. ඒකින්ද ඔබතුමියගේ කාර්යමණ්ඩලයට හරි කියන්න. ඒක එහෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරාම ඒ අමාත්‍යාංශයෙන් අහන එක නෙමෙයි තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවෙන් තමයි අහලා ඒ පිළිබඳව මේ කටයුතු කරන්න අවශ්‍යතාවය
තියෙනවා.
මේ පිළිබඳ තොරතුරක් මට ලැබුණේ ඒක මේ අවස්ථාවේ කොයි කොතනද තියෙන්නේ කියන එක මම ඒක නැවත වතාවක් අධිකරණ අමාත්‍යාංශයේ විමසීමක් කරන්න.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කදරවේලු ෂන්මුගන් කුගදාසන් මහතා.
மாண்புமிகு அவைத் தலைவர் அவர்களே, இலங்கையின் அரிசி உற்பத்தியை பெருக்க வேண்டும் என்று அரசு கூறுகின்றது. எனினும் திருகோணமலை மாவட்டத்தில் 1983 ஆண்டுக்கு முன்பு மக்கள் நெற்செய்கை மேற்கொண்டு வந்த 205 சிறு குளங்களும் 25 அணைக்கட்டுகளும் கைவிடப்பட்டுள்ளன. இதனை பிரதமர் அறிவாரா? இதற்கான காரணம் என்ன? இரண்டாவது, மேற்படி குளங்களையும் அணைக்கட்டுகளையும் மீண்டும் நெற்செய்கைக்கு கொண்டு வருவதற்கு ஏதேனும் முயற்சிகள் மேற்கொள்ளப்பட்டு உள்ளனவா? அப்படியாயின் அவை யாவை? மூன்றாவது, மேற்படி குடங்களையும் அணைக்கட்டுகளையும் மீண்டும் நெற்செய்கைக்கு கொண்டு வருவதில் ஏதேனும் தடைகள் உள்ளனவா? அப்படியாயின் அவை யாவை? அவற்றை தீர்க்க அரசு மேற்கொண்ட நடவடிக்கைகள் யாவை? நான்காவது, திருகோணமலை மாவட்டத்தில் மக்கள் விவசாயம் செய்த மக்களிடம் ஆவணங்கள் உள்ள 33,563 ஏக்கர் நிலத்தை வனத்துறையும் 31,627 ஏக்கர் நிலத்தை வனவிலங்குத்துறையும் கையகப்படுத்தி வைத்துக் கொண்டு அவற்றில் மக்கள் விவசாயம் செய்யவிடாமல் தடுத்து வருகின்றனர். இதனை பிரதமர் அறிவாரா? இவற்றை விடுவிக்க அரசு எடுத்த நடவடிக்கை என்ன? இந்த நிலங்களை மீண்டும் மக்களிடம் ஒப்படைத்து நாட்டின் அரிசி உற்பத்தியை பெருக்குவதற்கு அரசு ஆவண செய்யுமா? ஆமனில் எப்பொழுது? மேற்படி நிலங்களை விடுவித்து குளங்களை மறுசீரமைத்து மக்கள் விவசாயம் செய்யவும் அரிசி உற்பத்தியை பெருக்கவும் பிரதமர் ஆவண செய்வாரா? ஆமனின் எப்பொழுது?
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක 1 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල 2021 වර්ෂයේ තොරතුරු වලට අනුව අතහැර තිබෙන වැව් 210ක් සහ අමුණු 25ක් ලෙස සඳහන් වී ඇත. අතහැර දැමූ වැව් 210න් වැව් 15ක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර වැව් 195ක් අතහැර දමා ඇත. අතහැර දැමූ අමුණු ලෙස 2021 වර්ෂයේ තොරතුරු වලට අනුව අමුණු 25ක් සඳහන් කර ඇතත් අමුණු 8ක් ප්‍රතිසංස්කරණය කර දී ඇති අතර අමුණු 17ක් අතහැර දමා ඇත. මීට හේතුව ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පැවති ඉහත වැව් අමුණු සහ ඊට අදාළ කුඹුරු ඉඩම් එම දෙපාර්තමේන්තුව වලින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත නිදහස් නොකිරීමත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීමත් සඳහන් කළ යුතුය. ප්‍රශ්න අංක 2 අතහැර දමා ඇති වැව් 195 හා අමුණු 17 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව මායිම් තුල පැවති බැවින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඒවා නිදහස් කර ගොවීන් සඳහා ලබා දීමට බලාපොරොත්තු වේ. ප්‍රශ්න අංක 3 වැව් 195ක් අමුණු 17ක් භාවිතා කිරීමට නොහැකි වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව යටතේ දැනටමත් පැවතීමයි. මේ පිළිබඳ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හෝ වගකිව යුතු දෙපාර්තමේන්තු විසින් වගා කටයුතු සඳහා එම ඉඩම් නිදහස් කර ලබා දෙන්නේ නම් මෙම වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන විට වී වගා කිරීමට සිදු කිරීමට අවශ්‍ය පසුබිමක් සකස් කර දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකියාව ඇත. මේ පිළිබඳව කමිටුවක් පත් කරලා තියෙනවා ගරි මන්ත්‍රීතුමා. මේ පිළිබඳ හොයා බලලා නිදහස් කරගන්න පුළුවන් ඉඩම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරලා ඒ පිළිබඳ කටයුතු කරන්න. ප්‍රශ්න අංක 4 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තර වශයෙන් පරිපාලනය හා කළමනාකරණය කරන ලබන ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ වනාන්තර වශයෙන් කළමනා කළ හැකි රජයේ ඉඩම් පමණි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වනජීවී ප්‍රදේශ තුල ප්‍රකාශයට පත් කර ඇති වනජීවී රක්ෂිත පහත දැක්වේ. ත්‍රිකුණාමලය නාවික වැඩබිම අභය භූමිය හෙක්ටයාර් 18,130යි. ලොකු සෝබර් දූපත් අභය භූමිය හෙක්ටයාර 64.7යි. කුඩා සෝබර් දූපත් අභය භූමිය හෙක්ටයාර 6.5යි. සේරුවිල අල්ලේ අභය භූමිය හෙක්ටයාර 15,540යි. ත්‍රිකෝණ මඩු අභය භූමිය කොටසක් පමණක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් වේ. එතන හෙක්ටයාර 25,019.4යි. පරවි දූපත ජාතික උද්‍යානය හෙක්ටයාර 471.43යි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල පවතින උක්ත වනජීවී රක්ෂිත ප්‍රදේශ සියල්ලම වසර 23කට පෙර සිට ප්‍රකාශයට පත් කළ ඒවා වේ. තවද ගොඩබිම පිහිටි රක්ෂිත වන නාවික වැඩබිම අභය භූමිය, සේරුවිල අල්ලේ අභය භූමිය, ත්‍රිකෝණ මඩු ස්වභාව රක්ෂිතය පිළිවලින් 1963, 1970 සහ 1986 වසරවල ප්‍රකාශිත ඒවා වේ. මෑතකදී කිසිදු රක්ෂිතයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ජනතාවගේ කුඹුරු ඉඩම් පවරා ගැනීමක්ද සිදු කර නොමැත. එසේ නමුදු විවිධ කාලවල ජනතාව විසින් රක්ෂිත ප්‍රදේශ ලෙස රක්ෂිත ප්‍රදේශ අත්කර ගැනීම සහ වගා කිරීම සිදු කිරීම නිරීක්ෂණය කර ඇත. එසේ නමුදු තිරසර ඉඩම් කළමනාකරණ වැඩසටහන යටතේ වනජීවී දෙපාර්තමේන්තුව සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් රක්ෂිත තුල 1985 වර්ෂයට පෙර පදිංචිව සිටි ජනතාව සඳහා ඉඩම් නිදහස් කිරීම හෝ ප්‍රකාශිත රක්ෂිත තුල ජනතාව විසින් වගා කරන හෝ පදිංචි වී සිටින භූමිය ක්ෂේත්‍ර පරීක්ෂණයකින් හා සිතියම් මගින් හඳුනාගෙන පවතින වනාන්තරවලට හා වනජීවී වාසස්ථානවලට හානි නොවන අයුරින් මෙන්ම පවතින
පවතින නීති රීති වලට අනුකූලව නියමානුකූල කිරීමට හැකිවනු පිරිස බැහැර කිරීමට සැලසුම් කිරීම වැනි විකල්ප ලබා දීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. දැනට මේ ක්‍රියාවලියේ මූලික අධියර ලෙස වනාන්තර බහුල ලෙස පවත්නා සහ යුදමය වාතාවරණය පැවති දිස්ත්‍රික්කවලට අයත් එනම් යාපනය, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකරපුව, අම්පාර, අනුරාධපුර, පොරොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ. ප්‍රශ්නාංක 5. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ඉඩම් නිදහස් කරන්නේ නම් වගාවට යෝග්‍යතාවය සොයා බලා වී වගාවට හෝ වෙනත් සුදුසු භෝගයක් වගා කර භෝග නිෂ්පාදනය ඉහළ දැමීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරනු ලැබේ. ප්‍රශ්නාංක 6. අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට අවශ්‍ය වන්නේ නම් මේ අනුව ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.
ගරු මන්ත්‍රීතුමා,
மாண்புமிகு பிரதமைச்சர்களே, நன்றி. எங்களுடைய விடயலுக்கு திருகோணமலை மாவட்டத்தில் வெறுகல் பிரதேசியாளர் பிரிவென்று ஒன்று உள்ளது. அதில் அந்த பிரதேசியாளருடைய பரப்பு 32,042 ஏக்கர். அதில் 78% நிலத்தை வனவிலங்குத்துறையும் 22% நிலத்தை வனத்துறையும் பிடித்து வைத்திருக்கின்றனர். 100% நிலத்தை ரெண்டு அமைப்புகளும் பிடித்து வைத்திருக்கின்றார்கள். அந்த பகுதிக்குள்ளே 4,778 குடும்பங்கள் ஆவணங்களோடு, அரசாங்கம் வழங்கிய ஆவணங்களை வைத்துக் கொண்டிருக்கின்றார்கள். 18 பள்ளிக்கூடங்கள் இருக்கின்றன, 98 சமய நிறுவனங்கள் இருக்கின்றன, டிஎஸ் அலுவலகம் இருக்கிறது, பிரதேச சபை இருக்கிறது, நீர்வளங்கள் சபை இருக்கிறது. இதிலே ஒரு அபிவிருத்தியும் செய்ய முடியவில்லை, ஒன்றுக்கும் அனுமதி கொடுக்கிறார்கள். பிரதேச சபை அலுவலகம் தாங்கள் ஒரு கழிவறையை கட்டுறது என்றால் வனவிலங்கு துறையிட்டு தான் அனுமதி வாங்க போக வேண்டிய சூழல் இருக்கிறது. மக்கள் ஆவணங்கள் வச்சிருக்கிற 4,778 ஆவணம் வச்சிருக்கிற குடும்பங்கள் ஒன்றும் செய்ய முடியாமல் இருக்கின்றார்கள். தயவு செய்து இந்த விஷயத்தில் நீங்கள் கொஞ்சம் விரைந்து நடவடிக்கை எடுப்பீர்களா? கணக்கு நீண்ட காலமாக சிக்கலாக இருக்கிறது இந்த பிரச்சனை.
ගරු කථානායකතුමනි, ඒ පිළිබඳව තමයි දැනට මද 2023 කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. 1985 වෙනකොට තියෙන තත්ත්වයක් එක්ක ඒ පැතිවල ඒ ජනතාවේ ප්‍රදේශවල ජීවි සහ වන සංරක්ෂණයට අයිති ඉඩම්වල මොනවා හරි කටයුතු කරනවා නම් ඒවා නිදහස් කිරීමට යම් තීරණයක් අරගෙන තිබ්බා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙලා නැහැ ගරු කථානායකතුමනි. ඒ නිසා තමයි නැවත අපි ඒක ආරම්භ කළ තියෙන්නේ. පරිසර අමාත්‍යතුමා, මම හිතන්නේ ඒක ගැන අලුත්ම තත්ත්වය ඔබතුමාට කියයි.
ගරු පරිසර අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, අපි ඊට පස්සේ 2025 වසරේදී කැබිනට් එකෙන් පත් කළා කමිටුවක් උතුරු නැගෙනහිර පළාත්වල මේ ඉඩම් ප්‍රශ්නයට අදාළව වන සංරක්ෂණ සහ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල තියෙන ගැටලුව විසඳන්න. ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා පරිසර අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල අවශ්‍ය කරන යෝජනා අරගෙන ඒ වාර්තාව අවසන් අදීරයේ තියෙන්නේ. මේ වාර්තාවට සියලු දිස්ත්‍රික්ක උතුරු නැගෙනහිර පළාත් දෙකට අදාළ සියලු දිස්ත්‍රික්කවල අලුත් යෝජනා ගත්තා. ඒ යෝජනා අනුව අලුත් තීන්දුව తీරන ලැබෙනවා. ඒකෙදි ওই ගැටලු විසඳලා තියෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, ඒ වාර්තාව ඉක්මනින් ලැබේවි. ඒකෙදි ওই ගැටලු විසඳලා තියෙයි.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය.
අடுத்த දිනා வனவிலங்கு துறை மக்கள் ஆவணம் வச்சிருக்கிற தங்கள வயலில் ஏதாவது அபிவிருத்தி செய்யணுண்டால் அனுமதி கேட்கிறார்கள். ஆனால் வனவிலங்கு துறை 5 மீட்டர் அகலமும் 50 மீட்டர் நீளமான வீதியை காட்டுக்குள்ளாலே காட்டை வெட்டி போடுகிறார்கள். விவசாய திணைக்களம் 1.5 கிலோமீட்டர் 2 கிலோமீட்டர் நீட்டமான ஒரு வாய்க்காலை வெட்ட விடுகிறார்கள் இல்லை. இது என்ன வகையான நியாயம் என்று அமைச்சர் சொல்லுங்கள். அதாவது 5 மீட்டர் அகலமும் 50 மீட்டர் நீளமான சாலையொன்றை, பெரிய வீதி ஒன்றை போடுவதற்கு வனத்துறை அனுமதி அளித்து வேலை நடக்கிறது. அதே சமயத்தில் 1.5 மீட்டர் நீளமான வாய்க்கால் தண்ணியை ஆற்றிலிருந்து விவசாயிகள் வயலில் கொண்டு வரதுக்கு அனுமதி கொடுக்கிறார்கள். 3 ஆண்டுகளாக நாங்களும் பேசி பார்க்குறோம். உள்ளூராட்சி பிரதேச கூட்டங்கள் ஒருங்கிணைப்பு கூட்டத்தில் போடுறோம், அதுக்கு அனுமதி கிடைக்கவில்லை. அதே போல வெல்வேரி என்ற பிரதேச சபையில் 50 குடும்பங்கள் இருந்து எழும்பி போய்விட்டார்கள். அந்த காணிக்க வனத்துறை போகக்கூடாது என்று சொல்றார்கள் வனத்துறை. ஆனால் கெட்டியாராய்ச்சி என்ற ஒரு பெரிய முதலாளிக்கு அந்த காணியை கொடுத்திருக்கிறார்கள். அது எந்த வகையான நியாயம் என்று சொல்லுங்கள் அமைச்சரே.
கரு அக்ராமாத்தி துமே,
கரு கதாநாயக துமனி, கரு அமதி துமா, எங்கட பிலித்துறாக் சார்.
கரு அமாத்தி துமா,
கரு கதாநாயக துமனி, තවමත් ඒ ගැටලුව ඇති අපි තාම ඉඩම් නිදහස් කළේ නැති නිසා නමුත් ඉක්මනින්ම ඒ අලුත් වාර්තාවත් සමග අපි විශ්වාස කරනවා ඔය ගැටලුව විසඳෙයි කියලා දැනට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා නමුත් තවමත් අපට ඒ ඉඩම් නිදහස් කරන තුරු තවමත් අපට ඒ ප්‍රදේශවල වන සංරක්ෂණ හෝ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කරන්න වෙනවා නමුත් මේ ගැටලු සහිත ඉඩම් අපට නිදහස් කරාට පස්සේ අපිට ওই ගැටලු විසඳ ගන්න පුළුවන් දැනට සිදුවන අපහසුතාව ගැන අපි කනගාටු වෙනවා
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා හොරචන්ද වැළැක්වීම සඳහා භාවිතා කළේ ඇඟිල්ලේ තීන්ත ගෑමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයයි නමුත් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත නිසි පරිදි යොදා ගැනීම නිසා වර්තමානයේ වන විට පෙර ඡන්ද දැමීම සිදු කළ නොහැකි මට්ටමේ පවතින පත්ව තිබේ එවන් පසුබිමක තීන්ත ආලේපනය සඳහා වැය වෙන මුදල් ඉතුරු කර ගැනීම කටයුතු කිරීමේ අවස්ථාව තිබේ අංක 1 මැතිවරණ වලදී ඡන්දදායකයන්ගේ ඇඟිලි වල නොමැකෙන තීන්ත සලකුණු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට හොර ඡන්ද සම්පූර්ණයෙන්ම වැළැක්විය හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමට අදාළ නීති ප්‍රතිසංස්කරණවල වත්මන් තත්ත්වය කුමක්ද අංක 2 සෑම මැතිවරණයකදීම විදේශයන්ගෙන් විශේෂ නොමැකෙන තීන්ත ආනයනය කිරීම සඳහා වැයවන විශාල මුදල සහ ඒ වෙනුවෙන් වන ශ්‍රම පිරිවැය මෙම නව ක්‍රමවේදය හරහා දිගු කාලීනව ඉතිරි කර ගැනීමට රජයට හැකි වන්නේ කෙසේද අංක 3 මෙම නව ක්‍රමවේදය මැතිවරණ කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ කෙසේද අංක 4 ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ඡන්දදායකයන්ට මෙම ක්‍රමවේදය යටතේ විශ්වාසනීය ලෙස තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරීමට ඇති සූදානම පිළිබඳව සභාව දැනුවත් කරන්නේද
ගරු කතානායකතුමනි මට මොහොතක් දෙන්න මෙතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු සපයන පෙර හර්ෂණ රාජකරුණා මහතාගේ අර පුද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ මම පැහැදිලි කිරීමක් දැන් ඒකට මොකද උනේ කියලා ඒක පනත් කැටුම්පත් අංශය පාර්ලිමේන්තුවේ පනත් කැටුම්පත් අංශය විසින් යවලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට තාම පිළිතුරක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබිලා නැහැ ලැබුණු වහාම ඒක සභාගත කරන්න තීන්දු සභාගත කරනවා බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක 1 2004 වර්ෂයට පෙර පැවති ඡන්ද විමසීම් වලදී එක් ඡන්දදායකයෙක් විසින් ඡන්දය දෙවරක් ප්‍රකාශයට පත් කිරීම හොර ඡන්ද දැමීම වැළැක්වීමට නොමැකෙන තීන්ත භාවිතා කර සියලු ඡන්දදායකයන් උචිත ලකුණින් සලකුණු කිරීමේ පියවර අනුගමනය කර ඇත කෙසේ වෙතත් CA රිට 356 ඇලීරක් 2008 නඩු තීන්දුව සහ 2004 අංක 14 දරන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනතේ 4 වගන්තිය ප්‍රකාරව 2004 වර්ෂයෙන් පසු පවත්වන ලද ඡන්ද විමසීම් වලදී සියලු ඡන්දදායකයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත ඒ අනුව ජාතික හැඳුනුම්පත මගින් අනන්‍යතාවය තහවුරු කර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන බැවින් ඇඟිල්ලෙහි තීන්ත ආලේප කිරීම සම්ප්‍රදායික ක්‍රමයක් වී ඇත. මෙම ක්‍රමය සියලු පනත්වලින් ඉවත් කිරීමට අවශ්‍ය නීති සකස් කිරීම සඳහා අමප ඇලඉරාක් 26 ඇලඉරාක් 1185 ඇලඉරාක් 801 ඇලඉරාක් 017 අංක දරන හා 2026-622 දින ඇති අමාත්‍ය මණ්ඩ තීරණය මගින් දැනුම් දී ඇත ඇමුණුම 1 ප්‍රශ්න අංක 2 උචිත ලකුණින් සලකුණු කිරීම සඳහා නොමැකෙන තීන්ත ආනයනය කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර වර්ෂ 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ආනයනික නොමැකෙන තීන්ත පෑන් යොදාගෙන ඡන්දදායකින් සලකුණු කිරීම සඳහා රුපියල් 66 මිලියන 892,334 මුදලක් වැය වී ඇත
දෙදාස් විස්ස පාර්ලිමේන්තු මැතිවරණයේදී සෞඛ්‍ය ආරක්ෂණ රීති අනුගමනය කරමින් ඡන්දදායකයන් සලකුණු කිරීමට දේශීය ප්‍රසම්පාදන ක්‍රම මගින් තීන්ත බෝතල් සහ ඉටිකූරු යොදා ගැනීමට රුපියල් 14 මිලියන 926195ක මුදලක් වැය වී ඇති අතර 2024 පැවති ජනාධිපතිවරණයේදී 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී සහ 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී නොමැකෙන තීන්ත පෑන් යොදාගෙන ඡන්දදායකින් සලකුණු කිරීම සඳහා පිළිවෙලින් රුපියල් 30 මිලියන 107700ක් රුපියල් 22 මිලියන 656000ක් සහ රුපියල් 27 මිලියන 517600ක් වැය වී ඇත. එසේම නොමැකෙන තීන්ත භාවිතයට අමතරව සෑම ඡන්ද මධ්‍යස්ථානයකම සෑම පෝලිමක් සඳහා ඡන්දදායකයන් උචිත ලකුණින් සලකුණු කිරීමට වෙනමම නිලධාරියෙක් යෙදවීමටද සිදුවේ. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී සහ 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පිළිවෙලින් ඡන්ද මධ්‍යස්ථාන 13421ක් 13380ක් සහ 13764ක් සඳහා සලකුණු කිරීමේ නිලධාරි 62700ක් පමණ යොදවා ඇති අතර ඒ සඳහා රුපියල් 203 මිලියන 775000ක පමණ මුදලක් වැය වී ඇත. එම නිලධාරීන්ට ගෙවා ඇති සංයුක්ත දීමනා සහ ප්‍රවාහන වියදම් ඊට එකතු කළ විට මෙම අගය රුපියල් මිලියන 400ද ඉක්මවනු ඇත. ඒ අනුව මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීම හරහා ඉහත පරිදි විශාල මුදලක් රජයට ඉතිරි වී කරගත හැක. ප්‍රශ්නාංක 3. උචිත ලකුණින් සලකුණු කිරීමට අමතර වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී වලංගු හැඳුනුම් පතක් මගින් ඡන්දදායකයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම මැතිවරණ කොමිසම් සභාව මේ වන විටත් සිදු කරනු ලබන අතර ජාතික හැඳුනුම් පතට අමතර වශයෙන් AA ඡන්ද විමසීමේදී වලංගු ලෙස සලකනු ලබන හැඳුනුම් පත් කවරේද යන්නත් ප්‍රසිද්ධ කරනු ලබයි. උචිත ලකුණින් සලකුණු කිරීම මැතිවරණ පනත්වලින් ඉවත් කර වලංගු හැඳුනුම් පතක් මගින් ඡන්දදායකයන්ගේ අනන්‍යතාවය තහවුරු කර සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීම මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම නීතිය සංශෝධනය වීමත් සමග ඉතිරි මැතිවරණවලදී සිදු කරනු ඇත. එසේම ඡන්ද හිමි නාමලේඛන සැකසීමේදී ඡන්ද හිමියන්ගේ බහු ඡන්ද ලියාපදිංචි වීමද මැතිවරණ කොමිෂන් සභාව විසින් වළක්වා ඇත. ප්‍රශ්නාංක 4. සෑම ඡන්දදායකයෙක්ටම සමාන අයිතිවාසිකම් ලබා දෙමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ඡන්ද විමසීමක් පැවැත්වීම මැතිවරණ කොමිසම් සභාවේ අරමුණ වන අතර ජාතික හැඳුනුම් පතට අමතරව ඡන්දදායකයෙක්ට සිය අනන්‍යතාවය තහවුරු කිරීමට තවත් අනන්‍යතා ලේඛන 6ක් ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු අනන්‍යතා හැඳුනුම් පත් ලේඛන ලෙස ප්‍රකාශයට පත් කරනු ලබයි. වලංගු අනන්‍යතා ලේඛන කිහිපයක් මගින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමත් සහ හැඳුනුම් පතක් නොමැති ඡන්දදායකට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහාම පමණක් తాවකාලික සුදුසු වැඩපිළිවෙලක්ද මැතිවරණ කොමිසම් සභාව මගින් ක්‍රියාත්මක කරන බැවින් සෑම අයෙකුට සිය අනන්‍යතාවය තහවුරු කර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් තිබීමත් නිසා ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශ ඇතුළු සියලුම ඡන්දදායකයන්ට විශ්වාසනීය ලෙස සිය ඡන්ද අයිතිය භාවිතා කිරීමට හැකිය.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මම අතුරු ප්‍රශ්නයක් විදියට අපේ අගමැතිතුමියගෙන් විමසනවා. රටට විදේශ විනිමය ලබා දෙන බලවේග ලෙස විදේශීය වෘත්තිකයන් කටයුතු කරමින් සිටින අතර පසුගිය කාලවල ඔවුන් රැකියා කරනු ලබන රට තුළ සිටම ලංකාවේ මැතිවරණවලට ඡන්දය ලබා දීමට හැකිවන පරිදි අවශ්‍ය පහසුකම් හා නීති සම්පාදනය කළ යුතු බවට මතයක් පළ වී තිබුණා. එවැනි තත්ත්වයක් ලබා දීමට හැකියාව තියනවාද කියන එක මම අගමැතිතුමගෙන් අහනවා. ඒ සඳහා කටයුතු ආරම්භ කිරීමට මැදිහත් වීමක් කරනවාද කියන
ප්‍රෝග්‍රමාත්තුමින්.
ගරු කථානායකතුමනි, ඒක ප්‍රතිපත්තියක් හැටියට අපි එකඟ වෙන අතර මේක ක්‍රියාත්මක කිරීමට සුදුසුම ක්‍රියාවලිය තහවුරු කරගන්න තමයි අපි මේ වෙලාවේ උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම අනන්‍යතාවය තහවුරු කිරීම පිළිබඳව තමයි. එතකොට අර ඩිජිටල් ID එකක් ඒ ක්‍රියාවලියත් සමග අපිට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. ගරු කථානායකතුමනි, ඒ පිළිබඳව මැතිවරණ කොමිසම් සභාව මේ වෙනකොටත් වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා, ක්‍රමවේද යෝජනා කළා මේ පිළිබඳව.
ගරු මන්ත්‍රීතුමා,
තවත් එක කාරණයක් දැනගන්න කැමැති විශේෂයෙන්ම මැතිවරණ දවස්වලදී ඒ කියන්නේ මැතිවරණ තියෙන දවසේදී පුජ්ජලිකාංශයේ ඡන්දය පාවිච්චි කිරීමේදී විශාල බාධාවන් පෞගිය කාලවලවල මතු වුණා. එතකොට ඒ බාධාවන් ඉවත් කරන්න යම් කටයුතු සිදුනම් කරලා තියෙනවද කියන කාරණේ අහන්න
තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමිය
කතානායකතුමනි පුද්ගලික අංශයටත් නීතියක් තියෙනවා නිවාඩු දීම පිළිබඳ. තමන්ගේ සේවකයා ඉන්න දුර ප්‍රමාණය අනුව දිය යුතු නිවාඩු කාලයක් තියෙනවා. ඉතින් ඒක නොදීම එහෙනම් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. ඒකට අමතරව සමහර තැන්වලින් වාර්තා වෙලා තියෙනවා ඒ වැනි ප්‍රශ්න තියෙනවා කියන එක උන්ට දුර පළාත්වලට ගිහිල්ලා අහපව් වෙන්න බැරි ප්‍රශ්න. මේ සඳහාත් මැතිවරණ කොමිසම් සභාව විසින් යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. අපි ඒක තහවුරු කරගන්න ඕනේ. ඒක ක්‍රියාත්මක කිරීමේදී වෙන ප්‍රශ්න නිර්මාණය නොවන ලෙස ඒවා ක්‍රියාත්මක කිරීම. නමුත් නීතිය අනුව සෑම පුද්ගලික ආයතනයක්ම නිවාඩු ලබා දිය යුතුයි ඡන්දය ප්‍රකාශ කිරීමට.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිරෝෂා ලක්මාලි ගමගේ මහත්මිය.
ගරු අග්‍රාමාත්‍යතුමියනි, උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2027 අධ්‍යයන වර්ෂයේ සඳහා වන නව චක්‍රලේඛය මේ වෙනුවෙන් නිකුත් කරලා තිබෙනවා. ඒ සම්බන්ධව තමයි මම පහත ප්‍රශ්න ඉදිරිපත් කරනු ලබන්නේ. පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පහුගිය කාලවකවානුවලදී මව්පියන්ට පදිංචිය සම්බන්ධ සහ පදිංචිය තහවුරු කිරීමේ ගැටලුවලට බහුලව මුහුණ දීමට සිදුවිය. විශේෂයෙන්ම පදිංචි ස්ථානයේ හිමිකම තහවුරු කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඉන් ඉදිරියට ඇති ලකුණු සපයා ගැනීමේ හැකියාවක් ඔවුන්ට අහිමි වෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නව චක්‍රලේඛය මගින් එකී පදිංචිය තහවුරු කිරීමේ ගැටලුවට නිසු විසඳුම් ලබා දී තිබේද? පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ පහුගිය කාල වකවානුවලදී විවිධ අක්‍රමිකතා සිදු වූ බව නිරීක්ෂණය විය. විශේෂයෙන්ම පොරොත්තු ලේඛනයේ පවා නම සඳහන් නොමැති සිසුන් ඇතැම් පාසල්වලට ඇතුළත් කරගෙන ඇති බවට එල්ල වූ චෝදනා නැවත සිදුවීම වළක්වා ගැනීමටත් ඇතුළත් කිරීම විධිමත් කිරීමටත් මෙවර චක්‍රලේඛය මගින් ගෙන ඇති පියවර හා පිළියම් මොනවාද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී වඩාත් ඵලදායී ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාවලියක් උදෙසා පන්තිකාමර කළමනාකරණය ප්‍රධාන සාධකයක් වේ. කෙසේ වුවද දැනට පන්තිකාමරවල සිටින අධික සිසුන් සංඛ්‍යාව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බාධාවක් බව පෙනී යන බැවින් ඒ වෙනුවෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, පදිංචි ස්ථානය තහවුරු කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ගෙන් මානව හිමිකම් කොමිසම් සභාවෙන් හා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවෙන් ලැබී ඇති නිර්දේශද පදනම් කර ගනිමින් පහත සංශෝධන 2027 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ 25 ඇලීරක් 2026 චක්‍රලේඛණයට ඇතුළත් කර ඇත. ඒක ඇමනුම එක හැටියට මම සභාගත කරනවා. එම චක්‍රලේඛයේ 7.2.1.1 වගන්තිය පරිදි පදිංචිය තහවුරු කරන ප්‍රධාන ලේඛන යටතේ අයදුම්කරු කලත්‍රයා අඛණ්ඩව වසර 8කට වැඩි කාලයක් රජයේ ඉඩමක අදාළ ලිපිනයේ පදිංචි බවට අදාළ ප්‍රදේශයේ නාගරික කොමසාරිස් ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කරන සහතික සඳහා ලකුණු 5ක් ලබා දෙනවා. මෙමගින් රජයේ ඉඩමක වසර 8කට වඩා වැඩි කාලයක් පදිංචිව සිටින පුරවැසියන් සඳහාද වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා සලකා බලනු ලබයි. වෙනත් පිළිගත හැකි ලේඛන සඳහා පදිංචි ස්ථානයට අදාළව අයදුම්කරු කලත්‍රය අදාළ ලිපිනයේ අඛණ්ඩව ස්ථිර පදිංචිකරුවකු නම් අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන වර්ෂයේ ජූනි 30 දින වන විට පූර්වවාසන්න වර්ෂ 6ක් දක්වා වූ කාලයක් පදිංචි ලිපිනය සනාථ කෙරෙන ලේඛන 4ක් සඳහා ලකුණු ලබා දෙනවා. ඒ ලකුණු ලබා දෙන ක්‍රමයක් මම සභාගත කරනවා. සලකා බලන ලබන වර්ෂයක් සඳහා අයදුම්කරු කලත්‍රයා නමින් පවතින පහත එක් ලේඛනයකට ලකුණු 0.2ක් බැගින් හෝ අයදුම්කරුවා කරුගේ කලත්‍රයාගේ මවගේ හෝ පියාගේ නමින් පවතින පහත එක් ලේඛනයට ලකුණු 0.1ක් බැගින් හෝ ලබා දීම එනම් විදුලි බිල්පත්, ජල බිල්පත්, වරිපණම් බදු බිල්පත්, අක්කර බදු බිල්පත්, අයදුම්කරු කලත්‍රයාගේ උපැන්න සහතික, විදුලි බිල්පත්, ජල බිල්පත් ඉදිරිපත් කිරීමට ගැටළු සහගත වන අවස්ථාවලදී අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන වර්ෂයේ ජූනි 30 දිනවන විට පූර්වාසන වර්ෂ 6ක කාල සීමාව තුලදී පදිංචි ස්ථානයේ අදාළ බිල්පත් සඳහා බිල්පත් හිමියා ලෙස ලියාපදිංචි කර ඇති සියලුම පුද්ගලීන් හා ලියාපදිංචි කළ දින සඳහන් වන පරිදි අදාළ ආයතනය විසින් නිකුත් කරන ලද ලිපියක් ඉදිරිපත් කළ හැකිය. මෙහිදී එම ලිපියේ ලිපිවල නිර්වාද්‍යතාවය අදාළ ආයතනවලින් තහවුරු කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතුය. ග්‍රාම නිලධාරී විසින් අයදුම්කරු කලත්‍රය අදාළ ලිපිනයේ පදිංචි බවට සහතික කරන්නේ නම් ඉහත වග්ගයේ සඳහන් කාල සීමා අතරින් අයදුම්කරු විසින් ලේඛන ඉදිරිපත් කරනු ලබන කාල සීමාව සඳහා පමණක් ලකුණු ලබා දිය යුතුය. එසේ ලකුණු ලබා දීම සඳහා අවම වශයෙන් ඉහත ලේඛනවලින් තුනක්වත් අදාළ කාල සීමාවට ආවරණය වන පරිදි තිබිය යුතුය. අදාළ කාලය තුළ අයදුම්කරුගේ හෝ කලත්‍රයාගේ මවපියා නමින් ගෙවන ලද බිල්පත් පසුව අයදුම්කරු හෝ කලත්‍රයා නමින් ගෙවා ඇතනම් ඒ පාර්ශ්ව විසින් බිල්පත් ගෙවන ලද කාලච්ඡේද දෙකම සැලකිල්ලට ගෙන ලකුණු ලබා දෙනු ලබයි. ප්‍රශ්න අංක 2. ඇතැම් පාසල්වල පොරොත්තු ලේඛනයේ සිටින සිසුන් ඇතුළත් කිරීමෙන් අනතුරුව තවදුරටත් පුරප්පාඩු පවතින අවස්ථාවලදී සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි මත පදනම්ව ඒ සඳහා අවශ්‍ය වන විධිවිධාන පහත පරිදි චක්‍රලේඛයට ඇතුළත් කර ඇත. 25/2026 චක්‍රලේඛයේ 9.3.1 ඡේදය අනුව 2027 වර්ෂයේ සමාන්තර පන්තියකට සම්මුඛ පරීක්ෂණයෙන් තොර ගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව 35කි. තාවකාලික ලයිස්තුවට අමතරව ලකුණු ප්‍රමුඛතා අනුව එක් එක් ගණයකින් වෙන වෙනම පුරප්පාඩු සංඛ්‍යාවමෙන් 50%ක් වනසේ තාවකාලික පොරොත්තු ලේඛනයක්ද සකස් කළ යුතුය. යම් හේයකින් පාසලේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව පිරවීම සඳහා උක්ත 50%ට සීමාව ඉක්මවා තාවකාලික පොරොත්තු ලේඛනය සකස් කිරීම අවශ්‍ය වන්නේ යයි නිරීක්ෂණය වන්නේ නම් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ අනුව ජාතික පාසල් සඳහා ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂකයේද පළාත් පාසල් සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකයේද පූර්ව අනුමැතිය මත පුරප්පාඩු සංඛ්‍යාවමෙන් 100%ක් වනසේ තාවකාලික පොරොත්තු ලේඛනය සකස් කිරීම හෝ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ සියලුම අයදුම්කරුවන් ඇතුළත් වනසේ තාවකාලික පොරොත්තු ලේඛනය සකස් කිරීම හෝ සිදු කළ යුතුය. ප්‍රශ්න අංක 3. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් මේ වන විට සමාලෝචනය කරමින් පවතින අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සකස් කරනු ලබන ප්‍රතිපත්තියට අනුකූලව ඉදිරියේදී පන්තියක සිටිය ශිෂ්‍ය සංඛ්‍යාව සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ගරු කථානායකතුමනි, එතන ඒක එකපාර්ත කරන්න පුළුවන් වෙනසක් නෙවෙයි. මේක කාලයක් තිස්සේ පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව වැඩි වෙමින් පවතින නිසා ඒක ඒ නිසා ඒ අවශ්‍ය යටිතල පහසුකම් මානව සම්පත් දියුණු කරමින් තමයි අපිට අවශ්‍ය මට්ටමට ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා තමයි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ.
ගරු මන්ත්‍රීතුමිය,
අතුරු ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැහැ. බොහොම ස්තුතියි ඔබතුමියට.